ගරු මනෝජ් රාජපක්ෂ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
මූලාසනයේ සිටින ගරු කාර්ක සභා සභාපතිතුමියනි, අද දවසේ 2017 අංක 12 දරන විදේශීය විනිමය පනතේ 22 වෙනි වගන්ති යටතේ නිකුත් කළ නව නියමය පිළිබඳව තමයි විවාදයට ගන්නෙ. ඉතින් මෙම නියමයේ වැදගත්කම තියෙන්නේ අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් කතා කළා වගේ මෙරට විදේශ විනිමය වෙළඳපොළ තුළ ඇති වූ හිතකර ප්‍රගමනයන් සහ ක්‍රියාත්මක වෙමින් පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් යටතේ ඇති එකඟතාවය මත මෙම ප්‍රාග්ධන ප්‍රවාහ පියවර ක්‍රමිකව ලිහිල් කරන්න තමයි ක්‍රමිකව ලිහිල් කරන එක තමයි දැන් කරමින් තියෙන්නේ. එතකොට මේ වන විට අපේ විදේශ සංචිත පැත්තෙන් ගත්තහම ඉතාමත් ශක්තිමත් වෙමින් තියෙනවා. විශේෂයෙන්ම ගත්තහම සංඛ්‍යාලේඛන කීපයක් ඔස්සේම මම හිතන්නේ මේ විවාදය තුලත් මතුණා. 2025 වසර තුල සංචාරක ක්ෂේත්‍රයේ පැත්තෙන් ඩොලර් බිලියන 3කට වඩා අපිට විදේශ සංචිත එකතු වෙලා තියෙනවා. සංචාරකයව ගත්තහම ලක්ෂ 23කට වැඩියෙන් 2025 ඇවිල්ලා තියෙනවා. ඒ වගේම විදේශ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් බිලියන 8.2ක් ලැබිලා තියෙනවා. ඒක පසුගිය වසරවලට සාපේක්ෂව ගත්තහම වැඩිම ප්‍රමාණයක් බවට වාර්තා වෙලා තියෙනවා. ඊට පස්සේ අපනයන ආදායම ගත්තහම US ඩොලර් බිලියන 17.1ක් අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම FDI ගත්තහම මිලියන 1057ක් අපිට ලැබිලා තියෙනවා. එතකොට මෙවැනි සංඛ්‍යා දත්ත කිහිපයක් අපි සියුම නිරීක්ෂණය කරපුවහම අපිට දැනෙමින් තියෙන්නේ අපේ විදේශ විනිමය ශක්තිමත් වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා පහුගිය කාලේ අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා අපේ රටට මාසයකට අවශ්‍ය ආහාර පාන ටිකවත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ටිකවත් ගෙන්න ගන්න බැරුව බංකොලොත් වෙලා තිබ්බ රටක් නෙමෙයි. එතකොට එවැනි සංචිත ප්‍රමාණයක් නැතුව තිබුණ රට දැන් ස්ථාවර වෙමින් තියෙනවා. ඒ ස්ථාවර වෙලා තියෙන එක තමයි මේ සංඛ්‍යා දත්ත ඇසුරින් පෙන්눔 කරලා තියෙන්නේ. එවැනි තත්වයක් තුළ අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා, විශේෂයෙන්ම මේ වගේ නව නියමයන් ටිකක් ගේන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අනුව සිය ව්‍යාපාරික මෙහෙයුම් නඩත්තු කටයුතු විදේශ රටවල්වල කරන, ඒ කියන්නේ ව්‍යාප්ත කරන්න විදේශ රටවල්වල තමන්ගේ මෙහෙයුම් කටයුතු ව්‍යාපාර ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් අපේක්ෂාවෙන් අපි මෙරට ව්‍යාපාරිකයෝ විදේශ රටවල ඔවුන්ගේ ව්‍යාපාර, ඔවුන්ගේ සන්නාමයන්, එහෙම නැත්නම් වෙනත් කර්මාන්ත මිලදී ගැනීම කරනකොට අන්න ඒකට යම් පහසුකමක් සැලසීම තමයි අපි මේ නියමය හරහා ක්‍රියාත්මක කරන්නේ. දැනටමත් එය විවිධ මට්ටමින් ක්‍රියාත්මක කරමින් තියෙනවා. ඒ අනුව දේශීය ව්‍යාපාර ගෝලීය වශයෙන් පුළුල් කිරීම, දේශීය ව්‍යාපාර ගෝලීය වශයෙන් පුළුල් කිරීම සඳහා පහසුකම් සැලසීම අරමුණ ඇතිව තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. ඉතින් ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හරහා ප්‍රාග්ධන ගනුදෙනු සඳහා ගෙවීම් සිදු කිරීම දැනට පවතින සීමාව වැඩි කිරීම තමයි මේ හරහා කරන එක් කටයුත්තක් බවට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා මෙය අපේ රටේ ආර්ථිකයේ අලුත් තැනකට විදේශ සංචිතවල ස්ථාවරභාවය පෙන්නුම් කරන සහ අපේ ආර්ථිකය මනාලෙස කළමනාකරණය කරලා ආර්ථික ශක්තිමත් භාවය පෙන්නුම් කරන එක ලක්ෂණයක් විදිහට තමයි අපි හඳුනා ගන්න ඕනකම තියෙන්නේ. මම හිතන්නේ ඒක කුහක නොවන, හරියට හරිදේ දකින්න පුළුවන් ඕන කෙනෙක් විශ්වාස කරන කාරණයක් විදිහට මට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂම අද උදෑසන උදේවරුේ අතිගරු ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළා. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ මතුවලා තියෙන යුදමය වටපිටාව ගත්තොත් අද ලෝකෙටම යම් ප්‍රමාණයක බලපෑමක් සිද්ධ වෙමින් තියෙනවා. එතකොට ඒ බලපෑම ලංකාව වගේ අපේ රටක ජීවත් වෙන ජනතාවටත් අපේ රටටත් බලපාන ආකාර ප්‍රති ආකාර ගණනාවක්ම තියෙනවා. එතනදී මේ මොහොතේ රට තුළ අපේ සමාජයේ අපේ ජනතාව අපේ ව්‍යාපාරිකයෝ සියල්ලම මේ විශේෂම ගල්ෆ් කලාපය තුළ මතුවෙලා තියෙන යුදමය තත්ත්වයක යම් ප්‍රමාණයකට තමන්ගේ ඉදිරි පැවැත්ම, සමාජයේ පැවැත්ම, අපේ ආර්ථිකය මේ කාරණා සම්බන්ධව හිතමින් ඉන්න වෙලාවක්. එතකොට අතිගරු ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා. ඒ වගේම මේ වගකීමෙන් අතහරින්නේ නැහැ ජනාධිපතිතුමා. අපේ පාර්ලිමේන්තුවට පැමිණිලා, මේ උත්තරීතර පාර්ලිමේන්තුවට පැමිණිලා මේ රටේ සමස්ත ජනතාවටත්, ඒ වගේම මේ වැදගත් තැනට ඇවිල්ලා මේ ජනතාවට මේ පණිවිඩය දීම මං හිතන්නේ සමච්චලයට ලක් කරන, හැල්ලුවට ලක් කරන, පහත් කොට සලකන විදිහේ යම් පහත් අවරගණයේ විවාදයට දේවලුත් එකතු වුණා. පහත් විදිහට මං හිතන්නේ විපක්ෂවන්තවරු කතා කරා. ඒ කියන්නේ ජනාධිපතිතුමා දැන් අදහස් ප්‍රකාශ කරන්න ඕනකම තියෙන්නේ විපක්ෂවන්තවරුන්ට ඕන විදිහටද? එහෙම ජනාධිපතිවරයෙක් මේ රටට දැන් නැහැ. එහෙම ජනාධිපතිවරු නැහැ. දැන් ඉන්නේ මේ රටේ ජනතාව, මේ රටේ අනාගතේ බාරගත් ජනාධිපතිවරේ. ඒක නිසා ජනාධිපතිවරයා මේ රටේ ජනතාවට අවශ්‍ය ජනතාවගේ යහපත උන්නතිය වෙනුවෙන් මේ රටේ ඉදිරි දැක්ම වැඩපිළිවෙල මේ මතුවලා තියෙන යුදමය තත්ත්වය ඇතුලේ අපේ රටට ඒක බලපාන්නේ කොහොමද, ඒ සඳහා අපි සකස් කරලා තියෙන සැලසුම් මොනවද කියන කාරණේ එක තමයි මේ සභාව තුළ සාකච්ඡාව අරගෙන ගියේ. ඒ වගේම තමයි ගරු කාරක සභා සභාපති තුමියනි, එක් මන්ත්‍රීවරයෙක් මතු කරනවා අපේ ආණ්ඩුව මේ වංචා, දූෂණ, හොරකම් අවභාවිතාවන් කරනවලු. එතකොට මට මේ ආසනය තුළ වාඩි වෙලා ඉන්නකොට දැනුණ දේ තමයි මේ පරණ කරපු අයගොල්ලන්ට මතක් වුණා කියන එක තමයි දැනුනේ. මොකද මේ මන්ත්‍රීවරයා හරහා මම ඒක දැක්කා, හරියට කණ්ණාඩියකින් බලනවා වගේ. ඒ කියන්නේ අපිට මේ අපේ ශබ්දකෝෂයට හොරකම් වංචා දූෂණ කියලා එක පෙළට කියවෙන ගානටම හොරකම වංචාව දූෂණය කලාවක් බවට පත් කරලා තිබුණේ කවුද? ඓතිහාසිය අපි දන්නවා, ඓතිහාසිය හොඳටම දන්නවා. ඒගොල්ලෝ දැන් චෝදනා කරනවා අපේ ආණ්ඩුවට හොරකම් වංචා දූෂණය කරනවා කියලා. කිසිම පදනමක් නැති නිකම් වචන විතර, හිස් වචන වලට බෑ වෙනස්කම් කරන්න, පරිවර්තනයක් කරන්න. ඒකට යම් පදනමක් තියෙන්න ඕන, තර්කයක් තියෙන්න ඕනකම තියෙනවා. ඒක නිසා මම හිතනවා ඒ මන්ත්‍රීවරයාට ආපහු සැරයක් හිතලා බලන්න, ඔබ කියපු වචන හිස් වචන, ඒවා පුස් වචන, මේ සමාජයේ පිළිගන්න දේවල් නෙවෙයි. මේ ආණ්ඩුව හොරකම් වංචා නැති කරලා වඩා යහපත් පාලන ක්‍රමයක් මේ රට හඳුන්වලා දීලා තියෙනවා. ඒ මග ඔස්සේ තමයි අපේ ආණ්ඩුව ඉදිරියට අරගෙන යන්නේ. ඒ වගේම තමයි ගරු කාරක සභා සභාපතිතුමනි, අපි විශේෂයෙන්ම ඉරානය ඒ වගේම ගත්තහම මැද පෙරදිග කලාපය කියලා ගත්තහම අපි දන්නවා මහා ශිෂ්ටාචාරයක් තියෙන. එතකොට මේ දවසින් දවස තප්පරෙන් තප්පරේ මොහොතින් මොහොත විදවැටෙන්නේ මොකද්ද? මේ ගොඩ නැගිලා තිබුණ ශිෂ්ටාචාරය තමයි මේ බිඳවැටෙන්නේ. ඒක නිසා ඒ පිළිබඳව අපට කම්පාවක් නැද්ද? කම්පාවක් තියෙනවා. ඒක නිසා මේ කම්පාව කියන්නේ වචනකින් ප්‍රකාශ කිරීම නෙවෙයි. ඒක අධිකරු ජනාධිපතිතුමාත්, ඒ වගේම අපි ආණ්ඩුවේ මන්ත්‍රීවරු විදිහට අපි සියලු දෙනාම ඉරානයේ ඇතුළු සියලුම මිනිස් සංහාරයන් අපි තරයේ හෙලා දකින අතර ඉරානයට එල්ල වෙච්ච ප්‍රහාරයන් වගේම සියලුම මිනිසුන් මේ යුද්ධය ඇතුලේ ඝාතන වීම අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මේ යුද්ධය ඉතා ඉක්මනින් අවසන් කරලා ලෝක සාමය ප්‍රාර්ථනා කරන කණ්ඩායමක් විදිහට තමයි ඉන්නේ. ඉතින් අපි අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමීට බොහොම ස්තුතියි.